ගරු විජිත හෙරත් මැතිතුමා.
ගරු කාර්ක සභා සභාපතිතුමනි, අධිකරණ අමාත්‍යංශයේ විශේෂයෙන් සාකච්ඡාවට ගනිද්දී මීට පෙර අවස්ථා කීපයකදීම මේ සභාවේදී අපි මතු කරා. විශේෂයෙන්ම මූලික අයිතිවාසිකම් නඩු පිළිබඳව ජනතාව මුහුණ දෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳ. ඇත්තටම රටේ දෙකෝටියකට වැඩි ජනගහනයක් ඉන්න අපේ රටේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වුණාම ඒ පුද්ගලයෙකුට සිද්ධ වෙනවා දැනට තියෙන කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණය වෙතම එන්න. මේක එක පැත්තකින් ඉතාම දුෂ්කර කාර්යයක්, අනිත් පැත්තෙන් වියදම් අධික කාර්යයක්. ඒ නිසාම තමයි පහුගිය දවස්වල මේ පිළිබඳ ලොකු සාකච්ඡාවක් ඇති වුණේ. දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන නඩු අතිවිශාල ප්‍රමාණය කඩිනමින් අහලා ඉවර කිරීම සඳහා එහි විහුවේ වෙනස්කමක් කළ යුතුයි කියලා. ඇත්තටම 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට ඉන්නේ විනිශ්චකාරවරු 11 දෙනා. මේ 11 දෙනාට දහස් ගාණක් වෙච්ච මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩු අහලා ඉවර කරන්න විශාල කාලයක් යනවා. ඒ නිසාම ඒ විනිශ්චකාරවරුන් විශාල පීඩනයකින් ඉන්නේ. බොහෝ වෙලාවට අවුරුදු ගණන් ඒ නඩු තීන්දුව ප්‍රමාද වෙයි. සමහර වෙලාවට නඩු අහලා ඉවරුණත් නඩු තීන්දුව ලියන්න තවත් බොහෝ කාලයක් යනවා. නිසා වහාම කළ යුතු කාර්යයක් වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන්ගේ ප්‍රමාණය වැඩි කිරීම. මේ ප්‍රමාණය වැඩි කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි. ඔබතුමන්ලා ඒකට උත්තරේ විදිහට දිගින් දිගටම කියන්නේ දැනට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදනවා. ඒ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒ පිළිබඳ යෝජනා කරලා තියෙනවා. ඒ යෝජනාවට අනුව ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන් වැඩි කරන්න පුළුවන් කියලා. නමුත් මේ අලුත් ව්‍යවස්ථාව එන්නේ කවද්ද කියලා අපි කාටවත් කියන්න බෑ. ඒකට දින නියමයක් නැහැ. ඒක එයිද නැද්ද දන්නෙත් නැහැ. සමහර ලාවට ඒක නොවෙන්නත් පුළුවන්. එහෙම වුණොත් මේ ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම මීට කලින් ඔබතුමියට කලින් හිටපු අධිකරණ ඇමතුමාට, විජේදාස රාජපක්ෂ ඇමතුමාට අපි දිගටම යෝජනා කරා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන්ගේ ප්‍රමාණය වැඩි කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අරන් ඉන්න කියලා. ව්‍යවස්ථා සංශෝධනයක් හරහා මේ කාර්යය කරන්න පුළුවන්. ඒත් අපිට ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් වෙනස් කරන්න බොහෝ කාලයක් යනවා. එවැනි ව්‍යවස්ථා සංශෝධනයකට මේ පාර්ලිමේන්තුවේ කවුරුවත් මං හිතන්නේ විරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඉතා පැහැදිලිව ඒ සංශෝධනය සම්මත කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මම නව ඇමතුමියට නැවත වතාවක් යෝජනා කරනවා කඩිනමින් පුළුවන් නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන්ගේ ප්‍රමාණය වැඩි කිරීම සඳහා වෙච්ච ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න කියලා. මං හිතන්නේ මේ වෙනකොට ඒ සංශෝධනයට අදාළ මූලික වගන්ති සකස් කරලා තියෙන. කලුතෙන් මහන්සි වෙන්න දෙයක්වත් නැහැ. මීට කලින් මේ ප්‍රශ්නේ නිතර සාකච්ඡා වුණා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට යම් කෙටුම්පත් සකස් කෙරුණා. දැන් තියෙන්නේ එය මේ පාර්ලිමේන්තුවට රැගෙනීම පමණයි. මොකද ඒකට මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම එකඟතාවය පහසුවෙන්ම ගන්න පුළුවන්. ඒ වගේම මේ රටේ දහස් ගාණක් ලක්ෂ ගාණක් වෙන සාමාන්‍ය ජනතාවගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ ඒ නඩු කටයුත්ත කඩිනම් කරන්න පුළුවන්. ඔවුන්ට සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන්. මොකද මේ විනිශ්චකාරවරුන්ගේ ප්‍රමාණය වැඩි කිරීමෙන් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන මූලික අයිතිවාසිකම් නඩු අහලා ඉවර කරන්න කාලය අඩු වෙනවා වගේම ඒ පිළිබඳ යන වියදමත් අඩු කරන්න පුළුවන්. මොකද දැන් ඒකට තියෙන දුෂ්කර තත්ත්වය නිසාම මෙවැනි නඩුවලට පෙනී සිටින නීතිවරුන්ගේ ගාස්තුවත් වැඩි වෙලා තියෙනවා. ලක්ෂ 8ක් 10ක් යනවා අද සාමාන්‍ය කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ හරියට නඩුවක් දාගන්න. ඒක කරන්න පුළුවන් ඉතාම අතලොස්සකට විතරයි. අපි දකිනවා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ අහන නඩුවලින් බහුතරයක් තියෙන්නේ එහෙම යමක් කමක් කර කියා ගන්න පුළුවන් අය විසින් දාපු නඩු විතරයි. ඉතාම අහිංසක දුප්පත් මිනිසුන්ට අපේ රටේ ඉහළම අධිකරණයේ වෙච්ච ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න හැකියාවක් නැහැ. සමහර අවස්ථාවකදී නීති ආධාර සංගමයකින් එහෙම නැත්නම් තවත් සිවිල් සංවිධානයක් හරහා ඒ අයගේ උදව් උපකාර ඇතුව යන අවස්ථා අපි දකිනවා. නමුත් ස්වාධීන පුද්ගලයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඉතාම දුෂ්කර තත්ත්වයක් තියෙනවා. ඒ නිසා කඩිනමින් මේ ව්‍යවස්ථා සංශෝධනය මේ පාර්ලිමේන්තුවට ගේන්න කියලා අපි ඔබතුමියට නැවත වතාවක් සිහිපත් කරනවා. ඒ වගේම පළාත් අභියාචනාධිකරණ ඇතිකිරීම පිළිබඳව මේවත් අලුත් දෙයක් නෙමෙයි. වසර ගාණක තිස්සේ ඉඳලා මේ පිළිබඳ පොරොන්දු දෙනවා, සාකච්ඡා කරනවා. නමුත් අද වෙනකන් ක්‍රියාවට නැගිලා නැහැ. ඒ නිසා ඔබතුමියගෙන් දැනගන්න කැමති මේ වෙනකොට ඒ පළාත් අභියාචනාධිකරණ පිහිටුවම් පිළිබඳව තත්ත්වය මොකක්ද? ඒ පිළිබඳව ඔබ අමාත්‍යංශ විදියට අරගෙන තියෙන ක්‍රියාමාර්ග කුමක්ද කියන එක. ඒ වගේම ගරු සභාපතිතුමනි, අද විශාල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා මේ අධිකරණ ශේෂ්ත්‍රය තුළ. විශේෂයෙන්ම විනිශ්චයකාරවරුන්ට තමන්ගේ රාජකාරිය කරගෙන යාමේදී ඒ වෘත්තියට ගැළපෙන ගරුත්වයක් සහිතව රාජකාරිය කරගන්න අපහසු වෙලා තියෙනවා. ඒකට ප්‍රධානතම හේතුවක් වෙලා තියෙනවා ඔවුන් සඳහා ලබා දෙන දීමනා, ඒ වගේම ඔවුන්ගේ වැටුප් පිළිබඳව, ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ අනිකුත් යටිතල පහසුකම් පිළිබඳ ප්‍රශ්න. විශේෂයෙන්ම මහාධිකරණ, දිස්ත්‍රික් අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ ඒ අධිකරණ පද්ධතියන් වල වැඩ කරන විශ්වකාරවරුන් මේ පිළිබඳව වසර ගාණක් තිස්සේ තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා. ඔවුන්ට ඒ පිළිබඳව වැඩ වර්ජනය කරන්න බෑ, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න බෑ. අනිකුත් ශේෂ්ත්‍ර වගේ ඔවුන්ට ඒ ඉල්ලීම් දිනා ගැනීම සඳහා සටන් ක්‍රියාමාර්ග වලට යන්න බෑ. ඒ නිසාම තමයි මීට වසර 10කට කාලයකට පෙර මේ පිළිබඳ සාකච්ඡා කරලා එකඟතාවයන් ඇති කරගෙන ඒ පැවතිච්ච රජයන් වලින් පොරොන්දු අරගෙන අවසානයේ බැරිම තැන ඒ වැටුප් පිළිබඳ ප්‍රශ්නය විනිශ්චයකාරවරුන් විසින් අපේ රටේ ඉහළම අධිකරණ වෙච්ච ශ්‍රේෂ්ඨාධිකරණයට අරන් ගියේ. එනුව තමයි ජයම්පති මන්ත්‍රීතුමා කිව්වා වගේ 2008 ඒ පිළිබඳ පැහැදිලි තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දුන්නේ. ඒතර ඒ වැටුප් ව්‍යුහය පිළිබඳ ඒ තීන්දුව මීට අවුරුදු 10කට ඉහත දීපු තීන්දුව තවමත් එහෙමම තියෙනවා. ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයේ කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මේ ප්‍රශ්නය ඔබතුමියට පෙර හිටපු අධිකරණ ඇමතුමාට, විජයදාස රාජපක්ෂ ඇමතුමාට ඉදිරිපත් කරාම එතුමා ප්‍රසිද්ධියම මේ සභාවේ ඒ කළ යුතුයි, ඒ මම පිළිගන්නවා කියලා පිළිගත්තා. අධික විනිශ්චයකාරවරුන් එක්ක පැවතිච්ච සාකච්ඡාවලදී එතුමා පිළිගත්තා මේක කඩිනමින් කළ යුතු දෙයක්, මම ඒකට ඉක්මනින් මැදිහත් වෙනවා කියලා. මීට අවුරුද්දකට පෙර තිබිච්ච අයවැයත් මේ ප්‍රශ්නේ අපි සාකච්ඡා කරා. එදත් සභාවේ කිව්වා නෑ ඉක්මනින්, දැන් එකඟ වෙලා තියෙන ඔක්කොම හරි, කඩිනමින් අපි ඒක ක්‍රියාත්මක කරනවා කියලා. අද වෙනකන් නැහැ. තුට දැන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීපු තීන්දුවට අනුව අනිත් පැත්තට අධිකරණ අමාත්‍යාංශය විසින් ඇති කරගත් එකඟතාවයට අනුව අපේ රටේ විශේෂයෙන්ම 15 උසාවි සහ ඒ මහාධිකරණ සහ අනිකුත් 15 උසාවි වල විනිශ්චයකාරවරුන්ගේ වැටුප් පිළිබඳ ඒ ව්‍යුහය සම්බන්ධයෙන් ඔබතුමියලා අරන් තියෙන ක්‍රියාමාර්ගය කුමක්ද? කැබිනට් මණ්ඩලයේ මේ පිළිබඳ ගත්ත තීන්දුව කුමක්ද? මේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරාද? කැබිනට් මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප වුණාද? එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රමාදයක්ද? ඒ පිළිබඳව අධිකරණ ශේෂ්ත්‍රයේ විනිශ්චයකාරවරුන් අද බලාගෙන ඉන්නවා මොකක්ද ඒ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ගය කියලා. මොකද එය ඉතාම වැදගත් වෙන්නේ, මොකද ඒ හරහා තමයි ඒ විනිශ්චයකාරවරුන්ගේ ගරුත්වය ආරක්ෂා වෙන්නේ. ඔවුන්ගේ වැටුප් සහ අනිකුත් දීමනා පිළිබඳව යම් සෑහීමකට පත් වෙන්න පුළුවන්. ඒ වෘත්තීයමය තත්ත්වය ගරුත්වය ආරක්ෂා වෙන තත්ත්වයකට ආවොත් පමණයි ඔවුන්ට රාජකාරිය ස්වාධීනව කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්නේ. එනිසා ඒ පිළිබඳව මේ වෙනකොට අධිකරණ අමාත්‍යාංශයෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ගයේ කුමක්ද කියන එක මම දැනගන්න කැමති. විශේෂයෙන්ම ඒ වැදගත් වෙන්නේ මේ ප්‍රශ්නයට දීර්ඝ කාලයක් ගත වෙලා තියෙන නිසා. අවුරුදු 10කටත් වැඩි, ඒ අවුරුදු 10කටත් වැඩි කාලයක් තුළ දිගින් දිගටම පොරොන්දු දුන්නා, ජනාධිපතිවරයත් සමග සාකච්ඡා පවත්වලා තියෙනවා. ඒ ජනාධිපතිවරුත් මේ පිළිබඳව එකඟතාවය පළ කරලා මේ කළ යුතුයි කියලා පිළි අරගෙන තියෙනවා. නමුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඔබතුමියට හිතා ගන්න පුළුවන් මේ රටේ අධිකරණවල කටයුතු කරන විනිශ්චයකාරවරුන්ගේ ප්‍රශ්නය උසාවි නියෝගයක් ලැබිලා තියෙද්දිත් ආණ්ඩුව මැදිහත් වෙලා විසඳුම් දෙන්නේ නැත්තම් සාමාන්‍ය අපේ රටේ වැඩ කරන කම්කරුවෙක්ගේ, වතුකම්කරුවෙක්ගේ, අර නුවරඑළිය බදුල්ලේ වැඩ කරන වතුකම්කරුවෙක්ගේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ආණ්ඩුව කොහොමද කටයුතු කරන්නේ කියලා. අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවුරුදු 10ක් තිස්සේ විසඳුමක් දෙන්න බැරි නම්, ප්‍රතිපත්තිමය එකඟතාවයක් තිබෙද්දී, මතර ප්‍රතිපත්තිමය එකඟතාවයක් නැතුව නම් ප්‍රශ්නකාරී වෙන්න පුළුවන්. ප්‍රතිපත්තියක් විදිහට ආණ්ඩුව පිළිගන්නේ මේ කළ යුතුයි කියලා. හැබැයි කරන්නේ නැහැ. එතකොට තියෙනවා ප්‍රශ්නයක්. එනිසා ඒ ප්‍රශ්නේ සම්බන්ධයෙන් වහාම මැදිහත් විය යුතු වෙනවා. ඔබතුමියගෙන් අද දවසේ තුලදී බලාපොරොත්තු වෙනවා මේ වැටුප් ඒ සැලරිස් ස්ට්‍රක්චර් එක සම්බන්ධ. ඔබතුමලා ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියලා දැනගන්න. මොකද මේක පොරොන්දු වලට විතරක් සීමා වෙච්ච එකක් වෙලා තියෙනවා. ඒ පොරොන්දු වලින් එහා ගිහිල්ලා මේ ක්‍රියාත්මක කිරීම සඳහා වෙච්ච සහතිකයක් මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම සභාපතිතුමනි ඔබතුමීලා මහාධිකරණවල විශේෂකාරවරුන්ගේ ප්‍රමාණය වැඩි කරා. ඒක හොඳයි. 110ක් බවට පත් කරා. 75 තිබිච්ච එක මම එදත් මතු කරා. ඒක හොඳයි. හැබැයි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් තිබිය යුතුයි. දැනටමත් කාඩර් එක 75ක් තියෙනවා. හැබැයි දැනට ඒ කාඩර් එකකින් පුරවලා තියෙන 70යි. තවමත් 5 දිනකින් පුරප්පු අඩුවක් තියෙනවා. අදත් පුත්තලමේ ඉන්න විශේෂකාරවරයා තමයි අනුරාධපුරයේ උසාවියේ නඩුහන්. එතකොට දැනටත් මේ පුරප්පාඩු 5 දෙනාගේ පුරප්පාඩු පුරවන්නේ නැතුව 110 දෙනාගේ පුරප්පාඩු කොහොමද පුරවන්නේ? ඒකට මොකද්ද තියෙන වැඩපිළිවෙල? හරියට මේ අධිකරණ පද්ධතියේ පිළිබඳව යටිතල පහසුකම් පිළිබඳ ඇස්තමේන්තුවක් එහෙම නැත්නම් ඒ පිළිබඳ සැලැස්මක් ඇති කරලාද මේ වැඩි කිරීම කරේ? සමහර තැන්වල අපි දකිනවා ඒ මහාධිකරණ විනිශ්චයකාරවරුන්ට ගිහිල්ලා උසාවි කටයුතු කරන්න ඒ සඳහා වෙච්ච ගොඩනැගිල්ල නැහැ, බිල්ඩින් පහසුකම් නැහැ. ඒ ගොඩනැගිලි පහසුකම් නැතුව අධිකරණ ප්‍රමාණය විනිශ්චයකාර ප්‍රමාණය විතරක් වැඩි කරාට ඒක සම්පූර්ණ කරන්න බැහැ. වැඩි කිරීම හොඳයි. හැබැයි ප්‍රායෝගික ක්‍රියාවට නගන්න ඉතුරු ටික කිරීම සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු තියෙනවා. යටිතල පහසුකම් සම්බන්ධයෙන් ගත්තොත් අද තියෙන විශාල ප්‍රශ්නයක් තමයි බොහෝ තැන්වල මේ උසාවි කටයුතු කරගෙන සඳහා සුදුසු අධිකරණ ශාලා නැතිකම්. තියෙන සමහර අධිකරණ ශාලා සුද්දගේ කාලේ ඉඳලා තියෙන ඒවා, ඒවා බිල්ඩින් දිරාපත් වෙලා, ඒ වගේ සමහර ලාවට ඒකේ ෆෑන් එකේ සද්ද ඇහෙනවා, උසාවි නඩු අහන්න බෑ, කරකර ගන්නවා ෆෑන් එක කරගෙන කොට. සමහර ඒවා වැඩ කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඒ උසාවි වලට යන සාමාන්‍ය ජනතාවට අද තියෙන බරපතල ප්‍රශ්නයක් තමයි විනිශ්චයකාරවරුන්ගේ වැටු විනිශ්චයකාරවරුන්ගේ පහසුකම් විතරක් නෙමෙයි කරු ඇමතුමින්. අධිකරණයකට යන සාමාන්‍ය දුප්පත් මිනිසෙකුට යන්න වැසිකිළියක්. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉඳලා අභියාචනාධිකරණයේ ඉඳලා සාමාන්‍ය නගරවල තියෙන මහේස්ත්‍රාත් අධිකරණ වලට තියෙන ප්‍රශ්නයක්. ඒ අධිකරණයට යන සාමාන්‍ය පුද්ගලයෙකුට අධිකරණ භූමිය තුළ හදිස්සියකට යන්න වැසිකිළියක් නෑ. තියෙන වැසිකිළි වල තත්ත්වය ඉතාම දුර්වලයි. ඒ පහසුකම් සැපයීම අධිකරණ අමාත්‍යාංශය වගේ කීමක්. සමහර අධිකරණ ගොඩනැගිලි තියෙන තාමත් අර පරණ තත්ත්වේ. එතකොට අපි නවීනතම ඩිජිටල් තාක්ෂණය, ඒ වගේම අධිකරණ ඒ නීති 50 සංශෝධනය කරලා විදේශගත ශ්‍රී ලාංකිකයන්ට එහි ඉඳලා නවීන තාක්ෂණයෙන් සාක්ෂි දීම, එවැනි දේවල් වලට අපි අනපනත් හදනවා, ඒවා සිදු කරමු. ඒක හොඳයි. හැබැයි එතෙන්ට අපි කතා කරනකොට ගමේ සාමාන්‍ය උසාවියේ තියෙන ප්‍රශ්නෙට ඒ අවශ්‍ය කරන මැදිහත් වීමත් අපි කළ යුතුයි. එහෙම නැත්නම් අපි අර මතුපිට පේන දේවල් ටිකක් විතරයි ඇත්තටම අභ්‍යන්තරයේ තියෙන සැබෑ ප්‍රශ්න වලට ඒ අවශ්‍ය කරන පහසුකම් ලබා දීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා එයත් ඒක කතා කරනකොට අපිට සමහරලාට සරල කාරණාවක් විදිහට පේන්න පුළුවන්. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක හරි පුංචි දෙයක් නෙමේ, මේ වගේ පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕනේ දෙයක්ද කියලා. නමුත් මේක ඒ තරම්ම බරපතල ප්‍රශ්නයක්. මොකද අධිකරණයකට යන්නේ ඉතාම තීරණාත්මක නඩු තීන්දුවක් ගන්න. සමහරලාට තමන්ගේ ජීවිතය පිළිබඳ මරණ දඬුවම, එවැනි දඬුවම් ලබා දීම පිළිබඳ තීන්දුව තීරණ ගන්න තැනක්. එහෙම නැත්නම් තමන්ගේ දේපළ පිළිබඳ වැදගත් තීන්දුවක් ගන්න තැනක්. තෙවැනි අවස්ථාවකදී ඒ ජනතාවට අත්‍යවශ්‍ය කාරණාවක් තමයි ඒ වැසිකිළි පහසුකම් කියන්නේ. අම ඔබතුමිය දන්නවා මේක. ඔබතුමිය නීතිඥවරියක් විදියට දන්නවා. කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉඳලා කොළඹ අලුත් කඩේ උසාවිය ඉඳලා ගම්වල තියෙන සාමාන්‍ය උසාවි පද්ධති දක්වා තියෙන තවමත් ඒ පහසුකම් සපයලා නැති බරපතල ප්‍රශ්නයක් විදියට තියෙනවා. ඒ වගේම ගරු ඇමතුමිනි අධිකරණ වල තියෙන තවත් බරපතල ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම නඩු තීන්දුව පිළිබඳව තියෙන තත්ත්වේ. සමහර විනිශ්චයකාරවරු සමහර නඩු සම්බන්ධයෙන් අපද ලබා දෙනවා. සමහර ඒ එවැනිම චෝදනාවකට අදාළවම තවත් උසාවියකින් ඇපදෙන්නේ නැහැ. සමහර ලවට ඒ අපේ මුදල් ප්‍රමාණය වෙනස් වෙනවා. ගෙවා ගන්න බැරි, දරා ගන්න බැරි අප මුදල් ප්‍රමාණයක් නියම කරනවා. බැලුවම චෝදනාව එකයි. හැබැයි තීන්දුව දෙකක්. ඉතින් මේ පිළිබඳ ඒකමතිකත්වයක් නැහැ. විනිශ්චකාරවරු අතර ඒ පිළිබඳ ඒකමතිකත්වයක් නැහැ. ඒකෙන් පැහැදිලි වෙනවා මෙතන මොකක් හරි ගැටලුවක් තියෙනවා. මේක දිගින් දිගටම කතා කරනවා. සමහරු කියනවා අර අහවල් විනිශ්චකාරවරයාගෙන් ඒ තීන්දුව ගන්න පුළුවන්, අප ගන්න පුළුවන්. අහවලා නම් දෙන්නෙම නැහැ අප. ඒතර පුද්ගලයා මත මේක තීන්දුව වෙනවා. සමහරලාට කියනවා ඒ විනිශ්චකාරවරයාගේ පෞද්ගලික ස්වරූපේ ඔහු ටිකක් රළු නම්, දෘඩ නම් අප දෙන්නේ නැහැ. ඔහු ටිකක් සමහර සංවේදී කෙනෙක් නම් ඔහුගෙන් අප ගන්න පුළුවන් කියලා. ඒත් එහෙම වෙන්න බෑ. නීතිය නම් කාටත් එක හා සමාන වෙන්න ඕනේ. ඉතින් මෙතන තියෙනවා නොවිසිඳිච්ච ගැටලුව. හැමදාම අපි ඒක දකිනවා. ඒ නිසා ඒ වෙනස් කිරීම සඳහා ඒ අධික ඒ විනිශ්චකාරවරුන් තුල මේ නීතිය පිළිබඳ ඒකමතිකත්වයක් ඇති කරන්න අමාත්‍යංශයේ පැත්තෙන් වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි. අපි අහලා තියෙනවා අපිට සමහර විනිශ්චකාරවරු තමන්ගේ අත්දැකීමෙන් කියලා තියෙනවා මීට අවුරුදු දශක දෙකකට තුනකට කලින් මහේස්ත්‍රාත් උසාවියේ නඩුව අහනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරයෙක් ඒ නඩුව අහන්න පහළ උසාවියට එනවා. ඇවිල්ලා පැත්තකින් වාඩි වෙලා මහේස්ත්‍රාත් විනිශ්චකාරවරයා නඩුව අහන විදිය බලාගෙන ඉන්නේ. පානදුරේ උසාවියේ මහේස්ත්‍රාත් අධිකරණයේ අහන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරයා ඇවිල්ලා පැත්තකට ඉඳලා වාඩි වෙලා බලන් ඉන්නවා කොහොමද නඩුව අහන්නේ කියලා. එහෙම පසුවිපරම් කරලා එහි වැරදි තියෙනවා නම් අඩුපාඩු තියෙනවා නම් ඉහළ උසාවියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරයා ඒ මහේස්ත්‍රාත් උසාවියේ විනිශ්චකාරවරයාට උපදෙස් දෙනවා. එහෙම ක්‍රමයක් අද නැහැ. අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න සමහර ජ්‍යෙෂ්ඨ විනිශ්චකාරවරු ඉතිහාසයේ අත්දැකීම් ලැබලා තියෙනවා. ඔවුන් පහළ උසාවියේ වැඩ කරද්දි, ඔවුන් මහේස්ත්‍රාත් උසාවියේ වැඩ කරද්දි, මහාධිකරණවල වැඩ කරද්දි ඔවුන්ගේ කටයුතු පිළිබඳ පුහුණුවක් තිබුණා. ඔවුන්ගේ කටයුතු පිළිබඳ පසුවිවරමක් තිබුණා. ඔවුන්ගේ නඩු කටයුතු පිළිබඳව ඇගයීමක් තිබුණා. අද එහෙම එකක් නැහැ. ඇගයීමක් නැති වුණාම විනිශ්චකාරවරයාට අවශ්‍ය පරිදි ඔහුගේ ඍෂි කැමැත්ත පරිදි තීන්දු ලබා දෙනවා. සමහර විනිශ්චකාරවරු ඉන්නෝ අවුරුදු ගණන් නඩු තීන්දු ලියන්නේ නැහැ. මම නම් කියන්න කැමති නැහැ. ඕනනම් නම් ගම් තියෙනවා. හැබැයි සමහර විනිශ්චකාරවරු ඉන්නෝ නඩු තීන්දු ලියා ගන්න බෑ. ඒ ස්ථාන මාරුවීමක් ආවම කලින් උසාවියේ නඩු තීන්දුව තවමත් ලියලා ඉවර කළා නෑ. නඩු අහලා ඉවරයි. තීන්දුව දීලා ඉවරයි. හැබැයි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරන්න නඩු තීන්දුව දෙන්න අවුරුදු 5 6 යනවා. සමහර විශ්වකාරු ඉන්නවා ලියා ගන්න හැකියාවක් ඇත්තෙම නෑ. ඉතින් ඒ தත්ත්වය වෙනස් කරන්නේ කොහොමද? ඔහුට හෝ ඇයට පුළුවන් නඩු අහන්න. හැබැයි තීන්දුව ලියන්න බෑ. තීන්දුව ලියන්න නැති වුනාම ඒ අදාළ පාර්ශවයට නඩු තීන්දුව ලැබෙන්නේ නෑ. මොකද්ද මේකේ තියෙන ගැටලුව? ඒ විනිශ්චකාරවරුන් සඳහා වෙච්ච පුහුණුව, ඒ ප්‍රායෝගික පුහුණුවක්, ඒ පුහුණු වැඩසටහනක් අමාත්‍යංශය මගින් තවමත් නැහැ. හිටපු ගමන් සමහර ඉහළ උසාවිවල විනිශ්චකාරවරුන්ට විදේශ ශිෂ්‍යත්ව හෝ විදේශ පුහුණුව සඳහා යම් අවස්ථාවක් දෙනවා. හැබැයි ඒකෙන් බෑ. මේ විශේෂයෙන්ම පහළ උසාවියේ මහාධිකරණ දිස්ත්‍රික්ක උසාවි සහ මහේස්ත්‍රාත් උසාවිවල විනිශ්චකාරවරුන්ව ඒ පුහුණුවට ලක් කරන්න. ඒ නිසා අපි දකිනවා සමහර නඩු තීන්දුවලදී හිතාගන්න බැරි නඩු තීන්දුව ලැබෙනවා. ඒ සිද්ධිය සම්බන්ධයෙන්ම වෙනත් උසාවියකදී සම්පූර්ණ වෙනස් තීන්දුව ලැබෙනවා. ඒ නිසා මේකේ පරස්පරයක් මත වෙලා තියෙනවා. ඒ පරස්පරයට අපි දකින මූලික හේතුවක් වෙලා තියෙන්නේ මේ විනිශ්චකාරවරුන් පිළිබඳව පසුවිපරමක් නෑ. නඩු තීන්දුව ලබා දීම පිළිබඳව, නඩු තීන්දුව ලිවීම පිළිබඳව, ඒ නඩුව අහන්නේ කොහොමද කියන එක පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් විතරක් නෙමෙයි පසුවිපරම. ඔහු කොයිතරම් ප්‍රමාණයකට මේ කටයුත්ත සාර්ථකව ඉටු කරලා තියෙනවද කියලා. දැන් ඔබතුමල්ලා කරන්නේ නඩු කීයක් අහලා තියෙනවද, කීයක් සමතේට පත් කරලා තියෙනවද, නඩු කීයක් ඉවර කරලා තියෙනවද? එච්චරයි. ඉතින් ඉක්මනින් නඩු ඉවර කරපු විනිශ්චකාරවරයා හොඳයි. ඒක නෙමෙයි නිර්ණායකයේ වියුත්තේ. ඒකෙන් මනින්න බෑ විනිශ්චකාරවරයෙක්ගේ නිවැරදිභාවය, සාධාරණභාවය. ඒ නිසා මේ අද අපේ රටේ තියෙන බරපතල ප්‍රශ්නයක්, විශේෂයෙන්ම විනිශ්චකාරවරුන්ගේ කටයුතු පිළිබඳ ඇගයීමක්, පසුවිපරමක් නැතිකම්. සමහර විනිශ්චකාරවරු ඉන්නෝ ඇත්තටම තමන්ගේ රාජකාරිය ඉතාම ඉහලින් ඉතාම හොඳින් කරනවා. ඒ සමහරලාට පාන්දර දෙකට තුනට නැගිටලා එදාට අදාළ නඩු තීන්දුව ලියාගෙන තමයි උසාවියට එන්නේ. එහෙම විනිශ්චකාරු අපේ රටේ ඉන්නවා. හැබැයි ඒ අය පිළිබඳ ඇගීමකුත් නැහැ. අර වැඩ නොකරන තීන්දුව ලියාගන්න බැරි විනිශ්චකාරවරු පිළිබඳ ඇගීමක් නැහැ වගේම පසුවිපරමක් නැහැ වගේම හරියට වැඩ කරන හොඳට වැඩ කරන විනිශ්චකාරවරුන් පිළිබඳ ඇගීමේ ක්‍රමවේදයක් නැහැ. දැන් අපි උසස් වීම දෙනවා. පහළ උසාවියෙන් ඉහළ උසාවියට යන්නේ මොකද්ද නිර්ණායකයි? ජේෂ්ඨතාවය. ඒක තමයි ප්‍රධාන එක. කොච්චර පරණද කොච්චර සීනියද ඒක තමයි බලන්නේ. සීනියොරිටි එකෙන් ඔහුගේ හැකියාව මනින්න බෑ. ඒක තමයි අධිකරණ පද්ධතිය තුළ යම් ව්‍යාකූලත්වයක් නිර්මාණය වෙලා තියෙන්නේ. එනිසා මේ පිළිබඳ පසුවිපරම් කිරීම එවැගේම ඇගීමේ ක්‍රමවේදයක් වහාම ක්‍රියාත්මක කළ යුතුයි කියන එක ඔබතුමීට නැවත මතක් කිරීමක් කරනවා. ඉතින් ඇත්තටම ගත්තොත් මේ නැවත මතක් කිරීම කියලා කියන්නේ මේවා නැවත මීට කලින් අවස්ථා කීපයකදීම කතා කරලා තියෙනවා. නමුත් ක්‍රියාවට නැගිලා නැති නිසා ඒ ක්‍රියාවට නැගීම මම හිතනවා නව ඇමතුමිය විදිහට ඔබතුමියගේ වගකීමක් ඔබතුමියට කරන්න පුළුවන් දෙයක් ඔබතුමියගේ පැත්තෙන් එහෙම කරයි කියලා බලාපොරොත්තුවක් ඇතිව මේ ඉදිරිපත් කරන්න. තව අවුරුද්දකින් නැවත ඔබතුමීට මේ දේවල් කියන්න ඉඩ තියන්න එපා කියලත් මම කියන්න කැමතියි. ඒ වගේම ගරු සභාපතිතුමනි, අර පහසුකම් ගැන කතා කරද්දී විනිශ්චකාරවරුන්ගේ ගරුත්වය ආරක්ෂා කරන්න ඔබතුමී දන්නවා දැනට මේ පහළ උසාවිවල ඉන්න විනිශ්චකාරවරුන්ට ලබා දීපු වාහන, ඒ වාහන දැන් ඇත්තටම අවුරුදු 10 කාල සීමාව පැනලා තියෙනවා. එතකොට ඒ වාහන සඳහා නව බලපත්‍ර නව වාහන ලබා දීමේ අවශ්‍යතාවය තියෙනවා. තවමත් ඒක සිද්ධ වෙලා නැහැ. දැනට තියෙන ක්‍රමවේදය ගත්තොත් යම්කිසි අවස්ථාවකදී විනිශ්චකාරවරුගේ වාහනයක් යම්කිසි අනතුරකට ලක් වුණොත්, එහෙම නැත්නම් ඒ කාර්මික දෝෂයක් ඇති වුණොත්, එම විනිශ්චකාරවරයාම වාහනය අරගෙන අදාළ ආයතනයට යා යුතුව තියෙනවා. යාපනයේ වැඩ කරන විනිශ්චකාරවරයාගේ වාහනයේ ප්‍රශ්නයක් මතුවුණොත් යාපනයේ නඩු ඇහිල්ල නතර කරලා ඒ විනිශ්චකාරවරයාට එනවා කොළඹ ඇවිල්ලා ඒ වාහනේ ඒ නඩත්තු කටයුත්ත කරගන්න, එහෙම නැත්නම් ඒ කාර්මික දෝෂය නිවැරදි කරගන්න. ඉතින් මේ සඳහා වෙච්ච ක්‍රමවේදයක් හැදිය යුතු තියෙනවා. මොකද විනිශ්චකාරවරු වග කියන්න ඕනේ ඒ ලබා දෙන වාහනේ පිළිබඳ. ඒ පිළිබඳ විවාදයක් නැහැ. හැබැයි ඔහු විසින්ම හෝ ඇය විසින්ම ඒ විනිශ්චකාරවරිය විසින්ම ඒ සඳහා කොළඹ ඇවිල්ලා ඒ වාහනේ කටයුත්ත කරගන්න ගියොත් අන්න නඩු ප්‍රමාද වෙනවා. ඒවා අපිට පෙනුනට මයින ඉෂුස් විදිහට සුළු කරන විදිහට සමහර වෙලාවට විනිශ්චකාරවරයා උසාවිට යන්නේ නැතුව වාහනේ අරගෙන කොළඹ ආවම දහස් ගානක්ගේ නඩු අවුරුදු ගානක් කල් යනවා. පුංචි දෙයක්. හැබැයි පුංචි දෙයින් වෙන ප්‍රතිඵලය බරපතලයි. එනිසා ඒ පිළිබඳවත් ඔබතුමියගේ අවධානය යොමු කරනවා. එවැගේම ගරු සභාපතිතුමනි, ඔබතුමිය කැබිනට් පත්‍රිකාවක් දාලා විශේෂ වෙනම අධිකරණයක් පිහිටෙව්වා. මේ අධිකරණ පිහිටවන්න යෝජනාවක් සම්මත කරා. ඒක හොඳයි. ඒ ට්‍රයිල් ඇට් බා එක හොඳයි. ඔබතුමිය කිව්වේ අල්ලස්සා දූෂණ නඩු පිළිබඳව මේ උසාවියෙන් අහන්න පුළුවන්, කඩිනමින් ඒ නඩු කටයුතු අවසන් කරන්න පුළුවන්. එතකොට මේ නඩු ප්‍රමාද වෙන්නේ නැහැ කියලා. ඒක හොඳයි. හොඳයි වගේම අපි යෝජනා කරනවා. දැන් ඔබතුමිය දන්නවා අදත් රටේ බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන මේ මහා පරිමාණ බැඳුම්කර මගඩිය, බැඳුම්කර වංචාව, ඒ පිළිබඳව කෝප් කමිටුවේ ඉතාම පැහැදිලි වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ කෝප් කමිටුවේ වාර්තාවෙන් ඉතා පැහැදිලිව මේට වග කියන්න ඕනේ කවුද, වග උත්තරකාරයෝ කවුද කියලා නිර්වුල්ල පැහැදිලිව ඉදිරිපත් කළා තියෙනවා. දැන් මේ වාර්තාව ඉදිරිපත් කළා අවුරුද්දක් විතර වෙනවා. ඒ වාර්තාව ඉදිරිපත් කළා අවසන් වෙනකොට තමයි ජනාධිපතිවරයා විසින් විශේෂ ජනාධිපති කොමිසමක් පිහිටෙව්වේ. ජනාධිපති කොමිසමේ දැන් සාක්ෂි විමසමින් තව තව කරුණු එළියට අදිමින් තියෙනවා. ඒකෙන් ගොඩක් ඒවා එනවා. හැබැයි දැන් මේ කොමිසමේ කටයුතු අවසන් වුණාම මොකද වෙන්නේ? ජනාධිපති කොමිසමෙන් කරන්නේත් වාර්තාවක් හදලා ඒ වාර්තාව ඉදිරිපත් කරනවා අතිගරු ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමාට නැවත සිද්ධ වෙන්නේ ඒ වාර්තාව උසාවියට ඉදිරිපත් කරලා උසාවිය මගින් නැවත නඩු විභාගයක් පවත්වගෙන යන්න. අපි ඒක දිහා බැලුවොත් දැන් ජනාධිපති කොමිසමේ කටයුතු ඉවර වෙන්න තව මාස කිහිපයක් තියෙනවා කියනවනේ. දාද අගමැතිවරයා ඒ කොමිසම හමුවේ සාක්ෂි දෙනවා. ඒත් අගමැතිවරයා සාක්ෂි දීලා තව දින කිහිපයකින් බොහෝ වෙලාවට කොමිසමේ කටයුතු ඉවර වෙන්න පුළුවන්. ඊට පස්සේ වාර්තා වෙනවා. ඒ වාර්තාව උසාවියට යනවා. අය උසාවියේ මුල ඉඳලා නඩු අහන. නඩු අහලා ඉවර කරනකොට තව අවුරුදු 3ක් විතර යනවා. එතකොට ආණ්ඩුවේ කාලය ඉවරයි. එතකොට මේකට මේ කෝප් මගඩීට අදාළයිට දඬුවම් ලැබෙන්නේ නැහැ. ඒ යුක්තිය ඉටු වෙන්නේ නැහැ. ජනතාව බලාපොරොත්තු වෙන සාධාරණ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ කෝප් කමිටු වාර්තාව මත පදනම් වෙලා දැන් ඔබතුමීලට පුළුවන් උසාවියට යන්න. ඒ කෝප් කමිටු වාර්තාව කතානායකතුමා හරහා නීතිපති දෙපාර්තමේන්තුවට යවුවා. ගරු අගමැතිතුමා කතානායකතුමා හරහා මේ වාර්තාව යවන්න කලින් කොයිතරම් හදිස්සි වුණාද කියනවනම් අපිට මතකයි. එතුමාම මැදිහත් වෙලා මේක නීතිපති දෙපාර්තමේන්තුවට යවුවා. මේට අවුරුද්දකට කලින්. ඒ නිසා වහාම ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම යන අතරේ ඒ වාර්තාව ඉදිරියේ ඒමට නියමිතව තියෙනවා. ඒකට යම් කාලයක් ගත වෙනවා. දැන් ඔබතුමියට පුළුවන් ආදර්ශයෙන් පෙන්වන්න ඔය පිහිටවපු ට්‍රයිල්ලට් බායිකේ ඔය පිහිටවපු පළවෙනි අධිකරණයෙන් ඉස්සෙල්ලාම අහන්න පුළුවන් නම් මහ බැංකු බැඳුම් කර වංචාව පිළිබඳ නඩුව අහලා පෙන්වන්න. දැන් ඒක පටන් ගන්න. ඒක තමයි හොඳම පූර්වාදර්ශය. එතකොට රටම කියන්න පුළුවන් ඔන්න අපි අධිකරණයක් පිහිටෙව්වා ඔබතුමිය මැදිහත් වෙලා ඔබතුමියව අධිකරණ ඇමතිවරිය විදියට පත් කරපු නිසාම දැන් කියනවනේ. දැන් ඔබතුමාලා කියනවා ආණ්ඩුව තමයි කවුද කෝප් කමිටුවේ සභාපති පත් කරේ කියලා. ඈ ආණ්ඩුව නෙමෙයි පත් කරේ, කතානායකතුමා පත් කරන්නේ. නමුත් එහෙම කියනවා. හරි, අපි කියනවා එහෙනම් ආණ්ඩුවම ඔබතුමිය පත් කර අධිකරණ ඇමතිවරිය විදියට කර පුළුවන් නම් කරලා පෙන්වන්න. පළවෙනි නඩු විභාගයේ මේ පිහිටවපු අධිකරණේ දූෂණ වංචා පිළිබඳව අහන පළවෙනි අධිකරණේ ඒ ට්‍රයිල් ඇට් බායකේ බැඳුම් කර වංචාව පිළිබඳ නඩු. ඒකට ජනාධිපති කොමිසමේ වාර්තා වෙනකන් ඉන්න ඕනි නෑ. ඒක ජනාධිපතිතුමාගේ කොමිසම වාර්තා වෙනකන් ඉන්න කිසිම අවස්ථාවක් නෑ. මොකද දැනටම කෝප් වාර්තාව තියෙනවා. කෝප් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවේ අවල තියෙනවා. දැන් අවුරුද්දක් වෙනවා. ඒ අවුරුද්ද ඇතුලේ ඒ පිළිබඳ තියෙන නඩු නීතිමය දේවලුත් දැන් ලිහලා ඇති. දැන් වෙන්න එපා. දැන් අවුරුද්දකට කලින් යවපු වාර්තාවේ අපි දැනගන්න කැමති නීතිපති දෙපාර්තමේන්තුවේ මොනවද ඒ පිළිබඳව අරන් තියෙන ක්‍රියාමාර්ග. දැන් සාමාන්‍ය මේක පුංචි සිද්ධියක් නෙමෙයිනේ. රටේම බරපතල සිද්ධියක්. ඉතින් මේ බරපතල වංචාව පිළිබඳව මීට අවුරුද්දකට පෙර මේ පාර්ලිමේන්තුවෙන්ම කෝප් කමිටුවෙන් යවපු වාර්තාව පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවෙන් ගත්ත ක්‍රියාමාර්ග මොනවද? ඒ ක්‍රියාමාර්ග අරගෙන නැත්තම් ක්‍රියාමාර්ග අරගෙන නැති ඉඳනේ තාම නඩු දාලා නැත්තේ. ක්‍රියාමාර්ග ගත්තනම් මේ වෙනකොට උසාවියට ගිහලා නඩුව දාලා තියෙන්න. ඒකට කොමිසම් බාධාවක් නැහැ. කොමිසම අධිකරණයක් නෙමෙයිනේ. කොමිසමේ කටයුත්ත එහෙම ගියද? ඒකේ වර්තාවත් ආවොත් ඒක උසාවියට තවත් පහසුයි. දැන් නීතිපති දෙපාර්තමේන්තුවට කලින්ටත් වඩා ලේසි. කෝප් වර්තාවක් තියෙනවා. කොමිසමේ විභාග වෙච්ච සාක්ෂිත් තියෙනවා. ඒවත් මාධ්‍ය හරහා තොරතුරු ලැබිලා තියෙනවා. ඒ සියල්ලම එකතු කරලා වහාම නීතිමය ක්‍රියාමාර්ගය ගන්න පුළුවන්. ඒ නිසා පිහිටවපු අජිත් මාන්නපෙරු මන්ත්‍රීතුමාගේ සභාපතිත්වයෙන් අපේ පාර්ලිමේන්තුවේ ඒ නීති හා දූෂණ විරෝධී කමිටුවෙන් යෝජනා කරපු විදිහට දැන් අධිකරණයක් පිහිටවලා තිනෝ. ඔබතුමිය ඒකට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තිනෝ. ඒකත් හොඳයි. ඒ අනුව දැන් විශේෂ අධිකරණයක් පිහිටවන්න ඕනි. ඒ අධිකරණය ඉක්මනින් පිහිටවලා පළවෙනි වැඩේ විදිහට මහ බැංකු බැඳුම් කර වංචාව ඒ නඩුව අහන්න පූර්වාදර්ශය ලබා දෙන්න පුළුවන් නම් ජනතාවට අපි අභියෝග කරනවා. පුළුවන් නම් ඒ අභියෝගය බාර ගන්න. අධිකරණ ඇමතුමිය විදිහට ඔබතුමියට අපි ඒ අභියෝගය එල්ල කරනවා. පුළුවන් නම් බාර ගන්න. පළවෙනි නඩුව විදිහට මේ රටේ වෙච්ච බරපතලම දූෂණ වංචා පිළිබඳ ඒ සිද්ධිය මහ බැංකු බැඳුම් කර නඩුව මේ පිහිටවපු ඒ වෙනම අධිකරණයේ ට්‍රයිල්ලට් බයකින් අහලා මේ රටේ ජනතාවට යුක්තිය සාධාරණ ඉටු කරන්න ඉටු කරලා පෙන්වන්න කියලා ඉල්ලා සිටමින් මානතර වෙනවා. බොහොම ස්තුතියි.
ගරු අජිත් මානපෙර මැතිතුමා.
කතානායකතුමනි, විශේෂයෙන්ම 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාව තමන්ගේ පක්ෂ දේශපාලනය, තමන්ගේ ආගම, තමන්ගේ ජාතිය, තමන්ගේ කුලය මේ හැම දෙයක්ම අමතක කරලා එකට එකතු වෙලා ලොකු විප්ලවයක් කළා. ඒක තමයි ධනයෙන්, බලයෙන්, අවනීතියෙන් ආරූඪ කරගත්තු පාලන කාලයක් නිමා කරන්නට මේ හැම දෙනාම පෙළ ගැස්සිලා කටයුතු කළා. ඒ හැම දෙනාගේම ඉල්ලීම තිබ්බේ, මේ විප්ලවය හේතු වෙලා තිබ්බේ මේ රට යහ පාලනය ස්ථාපිත කරන්න ඕනයි කියන එක තමයි ඉල්ලීම තිබ්බේ. ඒක වර්තමාන රජය බොහොම කැමැත්තෙන්, ඒ කියන්නේ බොහොම ඕනකමින් ඒක පිළිගත්තා. පිළි අරගෙන ආණ්ඩුව වර්තමාන රජය පිහිටවනත් එක්කම ව්‍යවස්ථාව මේ යහපාලනට ගැළපෙන විදිහට වෙනස් කරන්න ඕනේ තැන් ටික හොයලා බලලා ජනමත විචාරණකින් තොරව සම්මත කරගන්න පුළුවන් සංශෝධන ටික අපි එදා 19 වෙනි සංශෝධනයේ වශයෙන් ව්‍යවස්ථාවට ඇතුල් කරලා දුන්නා. ඒ වගේම ජනමත විචාරණයකින් වෙනස් කරන්න ඕනේව ටික දැන් ඉතාමත්ම පුළුල් ලෙස මුළු පාර්ලිමේන්තුවම එකතු වෙලා මන්ත්‍රීවරු 225 දෙනාම එකතු වෙලා විවිධ කමිටු හා සාකච්ඡා කරලා සියලු දිස්ත්‍රික්ක වලට ගිහිලා ජනතාවගේ අදහස් අරගෙන සාකච්ඡා කරමින් ඒ ජනමත විචාරණයකින් වෙනස් කරන්න ඕන ටිකත් ස්ථිරසාර ලියවිල්ලක් විදිහට අපි සාකච්ඡා කරමින් පවතින යුගයක් තමයි අද තියෙන්නේ. ඒ වගේම අපි එතනින් නැවතෙන්නේ නැතුව ඒ කටයුතු කරන ගමන් අධිකරණ සේවාව ඒ වගේම පොලිස් සේවාව ඇතුළු මේ යහපාලනට අවශ්‍ය කරන සේවාවන් රටේ වාතාවරණය රටේ වටපිටාව යහපාලනට අවශ්‍ය පරිදි මේවා ස්වාධීන කොමිෂන් සභාව තුළට පත් කළා. ස්වාධීන කොමිෂන් සභාව 9ක් ඇති වුණා. අපි දන්නවා ගරු කථානායකතුමනි ඔබතුමා එදා විපක්ෂයේ ඉඳගෙන බොහොම සටන් කරපු දෙයක් තමයි මේ ස්වාධීන කොමිෂන් සභාව ස්ථාපිත කරන්න ඕන ටික. ඒක අපිට නව රජයේ පත් වෙලා ඒක ඔබතුමාගේ ඒ අදහස මල්පල ගන්නන්නට අපිට හැකියාව ශක්තිය දෙන්නා. අපි දන්නවා රටක පොලිසිය ගැන ජනතාවට විශ්වාසයක් නැත්නම් අධිකරණය ගැන උසාවිය ගැන ජනතාවට විශ්වාසයක් නැත්නම් පොලිසිය දේශපාලන කාර්යාලයක් නම් දේශ බලයේ තියෙන දේශපාලන පක්ෂ ශාඛා සමිතියක් නම් පොලිසිය OIC පුටුවේ ඉඳගන්නේ දේශපාලඥයා නම් මේ රටේ මිනිස්සුන්ගේ යහපාලනය ගැන ප්‍රජාතන්ත්‍රවාදී ගැන විශ්වාස කරන්න බෑ. අධිකරණය රටේ පාලකයා ටෙලිෆෝන් කෝල් එකක් දීලා නඩු තීන්දුව මේකයි කියලා කියනවා නම් ඒකනම් අධිකරණයේ ක්‍රියාත්මක වෙන්නේ. අධිකරණයේ ඉන්න මිනිස්චකාරවරු පාලකයාට වෙනස් කරන්න පුළුවන් නම් තමුන්ට ඕන තැනට ගන්න පුළුවන් නම් එහෙනම් ජනතාවට ඒ විශ්වාසය නැතු වෙනවා. ඒක රට එපා වෙනවා. ඒ හින්දා අපි දැක්කා මේ රටේ ඉන්න බුද්ධිමතුන් බොහොම දෙනෙක් රට හැරදාලා ගිහින් තියෙනවා. ඒ වගේම තොරතුරු දැනගැනීම පනත ගෙනල්ලා අපි මේ රටේ සියලු කාර්යභාරයන් ජනතාවට දැනගැනීම පිණිස ජනතාවට අතපෙවීම හැකිවන පිණිස ජනතාවගේ සහභාගිත්වය ඇතිවීම පිණිස තොරතුරු දැනගැනීමේ පනතක් ස්ථාපිත කළා. මේ රටේ ජනතාව පාලන බලයට එක්කහු කරගත්තා වගේම ජනතාව ශක්තිමත් කළා. මේ රටේ රාජ්‍ය තාන්ත්‍රය ජනතාවට අවශ්‍ය පරිදි මෙහෙවන්න පුළුවන් හැකියාව පාර විවර කරලා දුන්නා. ඒ වගේම වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත ඇති කරලා මෙතෙක් කල් බලවත් වෙලා සිටි අපරාධකරුවෝ අපි දන්නවා පහුගිය කාලේ ගුරුවරුන්ගේ ධනගස්වරු ධනගස්වපු මන්ත්‍රීවරු ඉන්නවා පාදේ සභා සභාපතිවරු ඉන්නවා සංචාරක ඔයා මරලා සංචාරක කාන්තාව දූෂණය කරපු ඇමතිවරු ඉන්නවා නඩු අහලා ප්‍රාදේශ සභා භූමියේ සමෘද්ධි නිලධාරියව ගහේ බැඳපු අන්නේ ඒ නැති වෙන්න වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පනත හදුවා. ඒ විතරක් නෙමෙයි මගේ ප්‍රදේශයේ වතුර ඊල්ලලා අඬපු දරුවන්ව වතුර ඊල්ලලා කෑ ගහපු උද්ඝෝෂණය කරපු දරුවෝ මැරුවා වෙඩි තියලා. නමුත් දෙමව්පියන්වත් සාක්ෂි දෙන්න යන්න ගියේ නැහැ බය නිසා. නමුත් ඒ අයව ශක්තිමත් කරලා නීතිය ඉදිරියේ ශක්තිමත් කරන්නට අවශ්‍ය අනපනත් ගෙනාවා. ඒ විතරක් නෙමෙයි පහුගිය දවස්වල සුදුවෑන් සංස්කෘතිය තුළ බලහත්කාරයෙන් අතුරුදහන් කෙරුවා ජනතාව. නමුත් අද අපි ඒ සඳහා උත්සාහ කරනවා බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වැළැක්වීම සඳහා ඇති අනපනත් ගෙන්නන්නට වර්තමානයේ ඉඳන්වත් එක ක්‍රියාත්මක වෙන්න කියලා. ඒ වගේම රජයේ ආයතන දූෂණ වංචා සොයන්න මෙතෙක් කල් හිටියේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙක්. අද අපේ විදේහරත්ගරු මන්ත්‍රීතුමා බොහොම ආඩම්බරයෙන් උදාරුවෙන් කතා කරනවා බොන්ඩ් මහ බැංකු බැඳුම් කරේ පිළිබඳ වංචා දූෂණ හොයන්න ඒ සඳහා නඩු පවරන්න කියලා. හැබැයි ගරු ඇමතිතුමාම විශ්වාස කර නැති එදා මේ වගේ කාරණා කතා කරන්නවත් තිබ්බේ නැහැ. රජයේ වංචා හා දූෂණ සෙවීමේ කමිටුවේ පාර්ලිමේන්තුවේ තිබ්බේ ආණ්ඩු පක්ෂයේ ජනාධිපතිවරට හිතයිෂී ඇමතිවරයෙක් තමයි ඒ ගැන කටයුතු කළේ. නමුත් අද ඒක විපක්ෂයට බාර දුන්නා. විපක්ෂයට කතා කරන්න ඉඩ දුන්නා. අඩුපාඩු තියෙනවා නම් අපිට ඒ ගැන කතා කරන්න පුළුවන්. ඒ සඳහා දොරගුළු විවෘත කරලා මාවත විවෘත කරලා කතා කිරීමේ හැකියාව අපි ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙවැනි තීන්දුව රැසක් අරගෙන අපි රට ක්‍රමක්‍රමයෙන් යහපාලන සංස්කෘතියට ඇතුළත් කරගෙන යනවා. අපි දන්නවා ගරු සභාපතිතුමනි ගරු කථානායකතුමනි යහපාලන සංස්කෘතිය කියන එක ස්විච් එකක් දානවා වගේ ඇති කරන්න බෑ. මේ අයගේ ඔක්කොම මනස් වෙනස් කරන්න ඕනේ. හිතන පතන විදිය වෙනස් කරන්න ඕනේ. අර එදා ධනයට බලයට වැඩක් කරගන්න පුළුවන් කියන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදය නිවැරදි තැනට සාධාරණත්වයට තමුන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කරගන්න පුළුවන් කියන මතය රට තුළ නිර්මාණය කරන්න ඕනේ. ඒ හින්දා ගරු කතානමුනේ එවැනි පියවර රාශියක් අපි අරගෙන තියෙනවා. යුක්තිය පසන්දීමේ ක්‍රියාවලියත් මේ වගේම වැදගත් දෙයක්. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ක්‍රියාත්මක වෙන්න බොහෝ කාලයක් ගතවන්නේ නම් එහෙනම් ඒ යුක්තිය පසන්දීම ගැන ජනතාවට විශ්වාසයක් නැතුව යනවා. ඒ කියන්නේ අපි අධිකරණය නිවැරදි කියලා දන්නවනම් අධිකරණය ගැන විශ්වාසය තියෙනවා කියලා දැනගත්තත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ අධිකරණ ක්‍රියාවලිය නිමවීම සඳහා පරම්පරා ගානක් යනවනම් අද වින්දිතයා අධිකරණයට ගියාම සාධාරණ ඉෂ්ට වෙන්නේ මුණුබුරාට නම් ඒ ඒ ඒ අධිකරණ තීන්දුව කොච්චර නිවැරදි වුණත් ඒක ඒ රටට වැදදායි වෙන්නේ නැහැ. ඒක යහපත් වෙන්නේ නැහැ කියන එකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. දීර්ඝ කාලයක් අපේ රටේ නඩුවක් අධිකරණයට පැවරුවාම ඒකේ උත්තරේ එන්න ඒකේ තීන්දුව එන්න යුක්තිය පසඳීම සඳහා බොහෝ කාලයක් ගත වෙනවා. අපේ වාර්තා අනුව කියනවා ඒ සඳහා අවුරුදු 10 මාර්කට ආසන්න කාලයක් වත් වෙනවා සාමාන්‍ය අගේ. ඒ චූදිතය ගියොත් එහෙම චූදිතය අධිකරණයට ගියොත් ඇපීල් කර තවත් අවුරුදු 7ක් විතර ගත යනවා. ඒ හින්දා මම විශේෂයෙන් කියනවා මෙන්න මේ දේවලුත් ඉක්මන් කිරීම සඳහා අපි කටයුතු කරන්න ඕනේ කියලා. ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම කතානායකතුමනි විශේෂයෙන්ම අපි අවධානය යොමු කරනවා නීතිපති දෙපාර්තමේන්තුවට ෆයිල් 2016 ෆයිල් ඇවිල්ලා තියෙනවා ලිපිගොනු ඇවිල්ලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට අපරාධ අංශය සඳහා ලිපිගොනු 4814ක් විභාග ඒකන අවසන් කළේ මේ ලියවිලි අවසන් කරලා තියෙන්නේ 4274යි 13000ක් තියෙනවා ෆයිල් ගොඩ ගැහිලා පෙරලා ගන්න බැරුව අවසන් කරන්න බැරුව 13000ක් ගොඩ ගැහිලා තිනවා. ඒ කියන්නේ වැඩ ඔක්කොම නවත්තලා අවුරුදු 3ක් මේ ෆයිල් ටික බැලුවත් ඉවර කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි නීතිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කරන්න ඕනේ. යහපාලනයේ ප්‍රතිපත්තියට ඒක අත්‍යවශ්‍ය වෙනවා. ළමා අපචාර ගැන බැලුවත් නීතිපති දෙපාර්තමේන්තුවට 3651ක් ලිපිගොනු ගිහිලා තියෙනවා උපදෙස් පතලා උපදෙස් දීලා තියෙන 2700කටයි. නමුත් ළමා අපචාර නඩුත් 17662ක් තාමත් නීතිපති දෙපාර්තමේන්තුවේ උත්තරයක් දී ගන්න බැරුව ෆයිල් එක දිගහැර ගන්න අවශ්‍ය කාර්ය මණ්ඩලය නැතුව තියෙනවා. අධිකරණ ශේෂ්ත්‍රය බැලුවොත් එදා ඉදන්ම දිනෙන් දින නඩුවල කල්යෑම නඩුවල විසඳීම අඩු වෙලා තියෙනවා. කිසිම රජයක් මේ අධිකරණ ශේෂ්ත්‍රයට අධිකරණ පද්ධතියට ප්‍රජාතන්ත්‍රවාදයට සහයෝගයක් දෙන්නේ නැතුව කැලෑ නීති වලින් නඩු හපු යුගයක් තමයි අපේ රටේ තිබ්බේ. අර සුදු මරණීය දන්න මේ රටේ නැහැ කිව්වත් සුදු වෑන් එකෙන් අරන් ගිහිල්ලා අප්‍රසිද්ධව මරලා දානවා. ආයුධ පෙන්වන්න කියලා අරන් ගිහිල්ලා අප්‍රසිද්ධව මරලා දානවා. එහෙම කැලෑ නීතිය රජ කරපු කාලයක් තිබිච්ච හින්දා සැබෑ නීතිය ප්‍රජාතන්ත්‍රවාද නීතිය ශක්තිමත් කිරීම සඳහා පහුගිය කාලවල පාලකයෝ ශක්තිමත් උනේ නැහැ. 2014 දිහා බැලුවොත් නඩු ප්‍රමාණය උසාවියට ලැබිච්ච නඩු ප්‍රමාණය 14,6644යි 51% විසඳලා තියෙන්නේ. ඉතුරු ඒවා ඊළඟ අවුරුද්දේ එකතු වෙනවා. 2015 බැලුවොත් 13,37,000ක් එක්කව වෙලා තියෙනවා අධිකරණය සඳහා. නමුත් 146යි 2014-2015 වෙනකොට නඩුවල උත්තර දී ප්‍රමාණය විසඳු ප්‍රමාණය 51% 46ට බැස්සා. 2016 දිහා බැලුවාම අධිකරණයට යොමු වෙලා තියෙනවා 11,24,665ක්. ඒකෙන් විසඳලා තියෙන්නේ 3,382,000යි. ඒ කියන්නේ 134යි විසඳලා තියෙන්නේ. එන්නම යුක්තිය පසඳවීමේ කාලය එන්නම පමා වෙන ලකුණු තමයි පෙනෙන්නේ. ඒ හිඳ තමයි විශේෂයෙන්ම අපේ කමිටිය ඔබතුමා විසින් පත් කරලද කමිටුව නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ අධීක්ෂණකාරක සභාව මේ පිළිබඳව කටයුතු හොයලා බලලා මේ පිළිබඳව කටයුතු කරලා අවසන් කරන ගරු කතානායකතුමනි අපරාධ යුක්තිය පසඳීම කඩිනම් කිරීම හා කාර්යක්ෂම කිරීම සඳහා අදාළව නිර්දේශ වාර්තාවක් අපි 2017 සැප්තැම්බර් මාස 20 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ ගරු පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. ඒක අතිගරු ජනාධිපතිතුමාගේ අතිගරු අගමැතිතුමාගේ ඒ වගේම විෂය භාර අමාත්‍ය තලතා මැතිනියගේ මේ අයගේ අධීක්ෂණ රැකුරු කළා. විශේෂයෙන්ම නීති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරීන් සියලු දෙනාම මේවා සාකච්ඡා කරලා ඒගොල්ලන්ගේ අදහසනෝ ක්‍රියාත්මක දැන් එනකොට 140ක් වගේ ප්‍රමාණයක් මේ වාර්තා තුළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ සඳහා මම
ජනතාව විශ්වාස කරන ආකාරයට හැදීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා මුදල් ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. යම් මුදල් ප්‍රමාණයක් අපි සඳහා ලබා දීම ගැන බොහොම ස්තුතියි.
Thank you, Mr. Speaker, sir. I am going to speak on a matter on which I have spoken before. That is the question of the number of persons who are being held in custody under the Prevention of Terrorism Law. Political prisoners, political Tamil prisoners, some of them have been convicted, some of them have not been charged, some of them have been charged, and their cases are pending. I've discussed this matter, sir, with the President, His Excellency the President. I've also discussed the matter with the Honorable Prime Minister. And we have always found that their positions have been quite reasonable when we discuss this issue with them. We now have a new Minister of Justice, and we are looking forward to being able to resolve this matter in a reasonable manner with the new Minister of Justice. I'm not blaming the former Minister of Justice. He did not disagree with us, but there was no action being taken by him. And things have continued, in the same way, and nothing has happened. So there are two main fundamental issues that one has to consider when dealing with this question. One is that these are persons who have committed certain crimes for political reasons. They're not persons who have committed crimes for personal benefit or against society in that sense of the word. These crimes have been committed for political reasons. That's indisputable. And in regard to crimes committed for political reasons, political decisions have been made that those persons can be pardoned and can be released. That has happened in the past in this country. I've said this before a number of times in Parliament, in the insurrection in 1971, and subsequently during the insurrection in 1987, 88, 89, a large number of persons who committed crimes for political reasons were granted an amnesty, a pardon, and they were released. So I posed this question before, and I want to pose the question again. Why can't the same thing be done now in regard to these persons? If you feel that a person has committed a crime not for a political reason, but for a personal reason, or for some other reason, I would not press you. But if you are in agreement that these persons have committed these crimes for political reasons, then they must be viewed in the same way in which such cases were viewed earlier in 1971, 1987, 88, 89. The second matter that I want to emphasize is that all these persons have been taken into custody under the Prevention of Terrorism Law. Your government has conceded and accepted that the Prevention of Terrorism Law is an obnoxious law, and that you will repeat it. You have made such commitments to the United Nations Human Rights Council, not once, several times, And you are in fact engaged in a process of drafting a new law and repealing the Prevention of Terrorism Law. That's because the manner of arrest, the manner of investigations, extracting confessions, basing prosecutions entirely on extracted confessions, the manner of prosecution, the nature of the evidence, and the manner of judicial finding under the Prevention of Terrorism Law is very different from the rules of justice that prevail when proceedings are conducted under the normal laws of the country. And when you yourself admit that the law is obnoxious and the law must be repealed, and you are taking steps to repeal the law, my question is, how do you justify keeping persons in custody under that law? At whatever stage their case may be. So that's an additional factor which I submit is a strong reason for these matters to be considered separately. His Excellency the President pardoned the person who tried to assassinate him. Why? Because the President is convinced that that man tried to assassinate him for a political reason, not for a personal reason. If a person who tried to assassinate the President can be granted a pardon, why can't other prisoners be granted pardon for crimes which are much lesser in seriousness than that particular crime? These are matters that need to be addressed. These are matters which you need to think about. Very unfortunately, the former Minister of Justice had not paid his attention, in my view, adequately to this matter. I would earnestly request that you, Minister, I'm addressing you. After you come back from Korea, I know you're going to Korea with His Excellency the President. After you come back from Korea, and at the convenience of the Prime Minister, kindly summon a meeting of the Attorney General, the persons from the Ministry of Law and Order, other persons who should be summoned, and we will discuss this matter. And we'll try to work out some arrangement, because there are a number of demonstrations and paths that are taking place, both in the north and the east, on behalf of these prisoners. I've got with me a letter here sent to me by the students of the University of Jaffna, asking me to come to Jaffna to meet with them, to explain to me their position. I'm unable to go to Jaffna because I've got other commitments in Colombo which are more important. But I understand the feelings of these students. They are wondering why these persons are being held in custody when other persons who were charged with political crimes earlier on have been released. So I think, sir, this matter should come to an end. I was here listening to my honorable colleague from Manap when he talked about the cases that have been transferred to Anuradhapura from Babunia. The three cases. I took this matter up in Parliament by way of an adjournment motion some time ago, and you were not in the country at that point of time. There was a commitment that when you returned, there would be a meeting, and that matter would be sorted out. But that matter has not yet been sorted out. I know that there are persons in this country who are trying to promote communal tensions by raising issues on all these matters to prevent the right thing being done. There are persons who will even say that if these prisoners are released, the country will be divided. There are persons who will say such absurd things. But we can't be intimidated and threatened by these people for all time. At some point of time, we must do the right thing. Your government has been in office for almost 3 years. And these things have been pending. These matters have been pending. These issues have been pending for 3 years. So I want to appeal to the Honourable Minister, kindly, after you return from abroad, summon a meeting. We'll consult the Prime Minister, we'll consult the Excellency President, we'll consult the Attorney General. You'll be present, and we will come to a decision in regard to some of these matters. But I don't think, sir, these matters should be allowed to drag on indefinitely. And because that is not good for the country. That is not good for reconciliation. That is not good for harmony. These young people must not feel that they are being treated differently. They must feel, after all, in this country, the armed conflict has come to an end. The LGT is no more. We don't want the LGT to return. We don't want violence. We want a resolution of the conflict within the framework of a united, undivided, perpetually indivisible Sri Lanka. That is something we publicly state. So why don't we try to make harmony with people? Why don't we try to reconcile our differences in a way in which these differences are normally resolved? I would like to appeal to both the Minister and the Deputy Minister, who was present in Parliament when we had the adjournment debate, to kindly address this question seriously. And Honourable Minister, I'll be grateful if on your return you will convene a meeting where we can discuss this matter and arrive at some decisions. Thank you.